ගරු හෙක්ට අප්පුහාමි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවේ මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව අදිනේදී සාකච්ඡාවට ගැනින්නේ 2024 අංක 49 දන්න විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම ව්‍යාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධ විදේශ නඩු අපි පිළි අරගන්න එහෙම නැත්නම් බාර ගන්න සූදානම් වෙනකොට විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ තානාපති කාර්යාල සම්බන්ධීකරණය කරමින් ඒ රටවල් වල සිද්ධ වෙන සමහර නඩු තීන්දු ගැන යම් ආකාරයක වැඩපිළිවෙලකුත් මේ සමග අපිට ලබා දිය යුතු. කොහොමද මේක කරන්නේ කියන්නේ? එහෙම නැත්නම් අපේ තානාපති කාර්යාල හරහා යම්සි නීති අංශ නිර්මාණය වෙනවද මේ සඳහා? දැන් උදාහරණයක් ගත්තාම ඉන්දියාවේ තියෙන ඕනතරම් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ධීවරයගේ නඩු තීන්දු. අපේ බෝට්ටුව අහුවෙච්ච වෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න තියෙන නඩු තීන්දු තියෙනවා. නඩු තියෙනවා. ඒවට ක්‍රියාත්මක වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මොකද අපි දන්නවා ඉතාමත්ම අමාරුවෙන් තමයි මේ නඩු වලට සම්බන්ධ වෙන්නේ අපි අය. එයාට කිසිම සහයෝගයක් නැහැ. එහෙම නැත්නම් මිල ඉතාමත්ම අධිකයි. නීති මහතුන්ට ගෙවන්න තියෙන මිල ඉතාමත්ම අධිකයි. ඒ ආයතන වලට ගෙවන්න තියෙන මිල ඉතාමත්ම අධිකයි. එයාට ගිහිල්ලා එහෙ නතර වෙලා කරන්න තියෙන පහසුකම් ටික සම්බන්ධ. ඒ වගේම අපි දන්නවා මේ රටවල් වල සමහර වල තානාපති කාර්යාල නැහැ අපේ. දෙහිම සම්බන්ධීකරණයකුත් නැහැ. එසා මේ 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 සියලු රටවල් ටික එකට එකතු වෙලා එකගත්තේ පළ කරනවා වගේම ඒකට විසඳුම් කොයි ආකාරයෙන් සකස් වේවිත්. එතන කරන ඒ ඕනම නඩු තීන්දුවක් අපිට එතන බාර ගන්නකොට ඒ නඩු තීන්දුව සම්බන්ධව ඒ අපේ පාර්ශ්වයට මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණාද හරි විදියට? ඒක නිවැරදි ආකාරයෙන් සිද්ධ වුණාද? ඒකට පහසුකම් ලැබුණාද? නීති අංශ කොයි ආකාරද ක්‍රියාත්මක කරේ? මෙන්න මේ සම්බන්ධ වැඩපිළිවෙළු සකස් කිය යුතුයි. ඉතින් ශ්‍රී ලංකාව සහ රටවල් අතර මේවා බාර ගන්නවා වගේම මේකට වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා පළමුවම යෝජනා කරනවා. මොකද මේක අපිට ඉදිරිපත් කළා තියෙන කාරණාවල් වල මේ තොරතුරු ටිකක් මොනවත් නැහැ. ඉතින් මේ තොරතුරු නැති නිසා අපිට බලවත් ප්‍රශ්නයක් තියෙනවා මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. කොයි ආකාරයෙන් නඩුද කියන්නේ? ඒ වගේම විශේෂයෙන්ම සමහර වෙලාවට අපේ රටේ කරන නඩුවලදී අපේ රටේ කරන විදේශ කණ්ඩායමට විරුද්ධ කරන නඩුවලදී සමහරලාට ඒ අයට ක්‍රියාත්මක වෙන්න හැකියාව තියෙනවා. මොකද ඒ අයට අපේ රටේ සමහරලාට වියදම් අඩු වෙන්න පුළුවන්, නීති සහයෝගය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ රටවල් ගණනාව දීලා තියෙන රටවල් මම නැවත නැවතත් කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ට බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ රටවල් වල ක්‍රියාත්මක වෙන නඩු තීන්දුවලදී. එනිසා ඒ සම්බන්ධව අපිට ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා මේ යෝජනාව ඉදිරිපත් කරනවා හා සමානවම මේක විස්තරාත්මකව අපිට සපය යුතුයි. කොයි ආකාරන ශීලයට පහසුකම් සපයන්නේ කියන්නේ. ඒ වගේම මම හිතන්නේ අර අපේ මන්ත්‍රීතුමිය කිව්වා මුදවාගත්ත නැති ප්‍රදේශ මුදවා ගන්නවා කියලා. අර නුවරඑළිය ගැන කියද්දි පළාත් පාලන ආයතනයේ බලය ගන්නකොට නෑ, පළාත් පාලන ආයතනයේ බලය අරගෙන තියෙන්නේ දැන් මුදවා ගන්නේ කාගෙන්ද? දැන් නුවරඑළිය පළාත් පාලන ආයතනයේ මුදවා ගන්නේ කාගෙන්ද? තොණ්ඩමන් මැතිතුමාලගෙන්ද? එතකොට තොණ්ඩමන් මැතිතුමාලගෙන් මුදවා ගන්න නම් තොණ්ඩමන් මැතිතුමාලම එක්ක ආපව බලය පිහිටවනවද? නිසා මතක තියාගන්න, ඔබතුමාලා බලය පිහිටවන්නේ කා එක්කද කියලා ඉස්සෙල්ලා හිතලා බලලා වැඩ කටයුතු කරා. දැන් මම එන්න යම්සි පොයින්ට් එකකට. දැන් කල්පිටිය ප්‍රාදේශ සභාවේ ඒ පළාත් පාලන ආයතනයේ සභාපති උපසභාපති තෝරන ඡන්දය පැවැත්තුවා. මෙන්න මේ දිනේට පෙර දිනේ අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරේ, අපේ පක්ෂයට අදාළ නැතුණත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක්ව පොලිසිය අත්අඩංගුවට ගන්නවා ඉස්සෙන්ද රාත්‍රියේ. හැබැයි ඒ ඉස්සෙන්ද රාත්‍රියේ අත්අඩංගුවට කාරණාව ඊට සතියකට දෙහිඟට පෙර ඒ කාරණාව සම්බන්ධවම පොලිසියකින් කරුණු විමසලා ඒ අවශ්‍ය කට උත්තර දීලා තිබිච්ච දෙනක්. එහෙම තියෙනකොට ඒකට තවත් පොඩි කෑල්ලක් ආඳලා තමයි මේ අත්අඩංගුවට ගන්නෙ. අත්අඩංගුවට ගන්න එක විතරක් නෙමෙයි, මේ පුංචි ප්‍රශ්නය මේක අධිකරණයෙන් මේකට අපාරගෙන පහුවදා පළාත්පාලන ආයතනයේ ඡන්ද විමසුමට මේ එන්න අවස්ථාව ලබා දෙන්න තිබුණා පොලිසියට. මේකට පොලිස්පතිතුමා ප්‍රමුඛ නියෝජ්‍ය පොලිස්පති මේ ඇතුළු සීල් දෙනාට මේ ගැන කතා කරා. කතා කළා මේ පුංචි කාරණාව. ඒත් රඳවගෙන හිටියා විතරක් නෙමෙයි අධිකරණයට පහුවදා ගෙනිච්චට පස්සේ අධිකරණයේ මුලින්ම ගිහිල්ලා උදේ පාන්දරම මේකට අවස්ථාව ලබා ගන්න තිබුණා ඉදිරිපත් කළා විනිසුරුතුමාට. අප ලබා දෙන්න දුන මේ වෙලාවෙදි. හැබැයි අප ලබා දීම කරේ නැහැ. අප ලබා දීම කරන්නේ නැතුව පහු කරලා තමයි අවසානයේ අප ලබා දීලා එයා ආවේ අධිකරණයේ ඉඳලා කල්පිටිය පළාත් පාලන ආයතනයට. ආයතනයට ආපුවා මොකද උනේ? ආයතනයට ඇවිල්ලා ඇතුළු වුණා අවසාන සභාපති තෝරන ඡන්දය යනවා. හැබැයි ඡන්දය දාන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ මෙයාට. දැන් මේ සැලසුම් සහගත වැඩ මේවා. මේවා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරේ. මොකද එයාම අත්අඩංගුවට අරන් තිබිච්ච කාරණාව එයාව එදා අත්අඩංගුවට ගන්න ඕන කාරණාවක් නෙමෙයි. ඊට පෙර ඒ ගැන සාකච්ඡා කරපු කාරණාව. ඒ විතරක් නෙමෙයි මතක තබාගත්තු ඊළඟ කාරණාව. මෙයාව අඩු ගානේ පහුවෙන්ද පොලිසිය තියාගෙන වුණත් කමක් නැහැ. පොලිසියට තිබුණා සාධාරණ විදිහට ඇවිල්ලා ඡන්දය දාලා ඕනනම් අරගෙන යන්න. ඡන්දය දාලා අරගෙන යන්න පුළුවන් පොලිස් ආරක්ෂාව ඇතුළු. මං එහෙම කියන කාරණාවක් තියෙනවා. අද කොළොන්නාවේ ප්‍රාදේශ සභාවේ නැත්නම් නගර සභාවේ ඒ පළාත්පාලන මැතිවරණය පවත්වද්දී සභාපති උපසභාපති තෝරන වැඩසටහනේදී අපේ කෙනෙක් ගිහිලා ඡන්දය දුන්නාම එයාට පොලිස් ආරක්ෂාව දීලා පොලිස් බයිකයක් එක තමයි ඕගොල්ලෝ පිටත් කරලා යවන්නේ. එමනම් එවැනි පොලිස් ආරක්ෂාවක් දෙන්න පුළුවන් නම් අතන මන්ත්‍රීවරයාට මොකද ඒ කරේ? එසා මතක තියාගන්න ඔබතුමාලා ආවේ රැඩිකල් වෙනසකට. දැන් රැඩිකල් වෙනවට ක්ලැසිකල් වෙලා තියන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ කායකද කියලා සභාවල් ටික පිහිටවන්නේ. ඕගොල්ලෝ කියපුවර පට්ට හොරුත් එක තමයි මේ කියලා සභාවල් පිහිටවන්නේ එහෙමනම්. ඕගොල්ලෝ ඇඟිලි දික් කරපු විදියට. දැන් කල්පිටියේ ප්‍රාදේශීය සභාවේ කොහොමද මේ පළාත් පාලන ආයතන සභාපති උපසභාපති තෝරන වැඩසටහන කොමසාරිස්වරිය කරේ? කොමසාරිස්වරියට 19 දෙනෙකුගේ යුක්ත මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරු උදේම දෙනවා ලීවිල්ලක්. අපි ඉල්ලනවා විවෘත ඡන්දයක් ලබා දෙන්න කියලා. මේක වැඩි බහුතරයෙන් දෙනවා දෙන්න කියලා. එයා කියනවා මේක මඩ වැඩක් නෑ කියලා පැත්තකින් තියනවා පැය භාගයක් විතර. ඒ සියලු දෙනාම නැගිටලා අත්උස්සලා ඉල්ලනවා අපිට විවෘත ඡන්දයක් දෙන්න කියලා. මොකද පළවෙනි තේරීම එහෙම නැත්නම් පළවෙනි සභාපති තෝරන වැඩසටහනේදී අවශ්‍ය කරන්නේ විවෘත ඡන්දයක්ද එහෙම නැත්නම් රහස් ඡන්දයක්ද කියලා විමසද්දී කොට්ටාස දෙකක් යෝජනා කරපු නිසා දැන් ඉල්ලන විවෘත ඡන්දයක් බහුතරය විවෘත ඡන්දයක් ඉල්ලන නැගිටලා බහුතරය ඉල්ලන්න කොමසාරිස්වරිය කියන එහෙම කරන්න බෑ. මට පුළුවන් රහස් ඡන්දයක් දෙන්න විතරයි කියලා. ඇයි? කොමසාරිස්වරිය දන්නවා මෙතන නැගිටලා ඉන්න 19 දෙනා රහස් ඡන්දය තිබ්බොත් මාලිමාවට විරුද්ධ ඡන්දය දෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා කියලා. එහෙනම් මතක තියාගන්න මේ ඩීල් එකේ එක කොටසක් එතන. මේ ඩීල් එකේ කොටසට ඒ රාජ්‍ය නිලධාරිනියව සම්බන්ධ කරේ ඕගොල්ලෝ ආණ්ඩුව කට්ටිය. පළාත් පාලන ආයතනයේ ආණ්ඩුව කට්ටිය තමයි ඒක කරේ. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණයෙන්ම පුච්චල පුලුසල දාන එකක්, විනාශ කරන එකක්. ඔයගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි එතනදී පැහැදිලිව අත උස්සලා කියන්න ඒ අත උස්සලා කියන එක පිළිගන්නේ නැතුව මේක කරන්න නම් කොමසාරිස්වරිය දැනගන්න ඕන මේ අත උස්සලා තියෙන ඡන්ද ප්‍රමාණය වෙනස් වෙනවා රහස් ඡන්දය තිබ්බොත් කියලා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්.
එහෙනම් කොමසාරිස්වරිය දන්නවා මෙතන මේ ඡන්ද ප්‍රමාණය කොච්චර තියෙන්නේ කියලා. කී දෙනෙක් දීර් දාලාද කියලා එතුමිය දැනගන්න ඕනේ. දැනගත්තාම තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් එතුමිය මෙහෙවන්නේ කවුද? එතුමිය මෙහෙවන්නේ පැහැදිලි ආණ්ඩුව. මෙහෙම කොහොමද ඡන්ද කරන්නේ? එinsa මතක තියාගන්න මේක සම්පූර්ණ දූෂිත ඡන්ද ක්‍රමයක් එතනදී. දූෂිත ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රවාද විදියට රටේ ජනතාවට තියෙන අයිතිය, තමුන්ගේ අයිතිය මන්ත්‍රීවරු හැටියට පත් වෙලා ඇවිල්ලා තමුන් අත උස්සලා හද සාක්ෂිය ගැන කතා කරනවා. මරු වැඩක්නේ හද සාක්ෂිය. අත උස්සලා කරද්දී හද සාක්ෂිය නෙමෙයි, රහස කරද්දී තමයි හද සාක්ෂිය තියෙන්නේ. දැන් මෙතුමන්ලට රහස කරද්දී හද සාක්ෂිය, අත උස්සලා කරද්දී වෙනත් සාක්ෂියක්. එක හෘදෙන් නෙමෙයි, එක වෙන තැනකින් එන්නේ. සමතක තියාගන්න මෙව්ව කරද්දි ගමනාසල කොළඹත් එමයයි. කොළඹ වැඩකටුත්තත් එයා සමානමයි. ඔබතුමාලට මන්ත්‍රී දූර කීයක් තිබුණා? 40 ගානයි තිබුණේ. 60ක් ආවේ කාගෙන්ද? අනිත් අයගේ මන්ත්‍රී දූර අනිත් අයගේ නෙමෙද? කාගේද ඒවා? ඔබතුමාල වෙනම මවල දැම්මද නෑනි. එතකොට අතන 19ක් ලිඛිතව දීලා කල්පිටියේ අන්තිමට අත උස්සලා ඉල්ලලා විතරක් නෙමෙයි ඊට පස්සේ රහස් ඡන්දය දෙනකොට අපේ කණ්ඩායම විපක්ෂ කණ්ඩායම 15යි ආවේ. අපේ කණ්ඩායම විපක්ෂයට 15යි ආවේ ආණ්ඩුවේ කණ්ඩායමට 16ක් ගියා. එකෙන් වෙනස් වුණේ මතක තියාගන්න එතකොට පැහැදිලිව කොමසාරිස්තුමිය ප්‍රමුඛ කණ්ඩායම දන්නවා මෙතන රහස් ඡන්දයක් තිබොත් අනිවාර්යයෙන් මේ අත උස්සලා ඉන්න කණ්ඩායම වෙනත් විදිහකට ආණ්ඩුවට ඡන්දයක් දෙනවා කියන එක දන්නවා. එහෙනම් මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? හෘද සාක්ෂි තියෙනවද මෙතන කාගේ හරි? රාජ්‍ය නිලධාරියන්ගේ ඒ ආත්ම ගරුත්වය, එහෙම නැත්නම් ඒ අයගේ රාජ්‍ය රැකියාවේ තියෙන ගෞරවය, ඒක ආරක්ෂා කරා තමුන්නාන්සලා. දැන් රැඩිකල් වෙනස තමුන්නාන්සලා කරන්නේ එහෙමද? තමුන්නාන්සලාගේ 19 මන්ත්‍රීවරු හිටියේ, එතකොට 16ක් තව 6 දෙනෙක් ගන්නකොට ඒ රැඩිකල් ඉදිරියට දාගත්තේ. ඒක රැඩිකල් වෙනසකට මේ ගත්තේ.
ඒ අවසන් ගරු මන්ත්‍රීතුමා.
ඒක දූෂිත විදියට ගත්තේ. ඒ නිසා ඒක වැරදි. අපි යනවා විශේෂණ අධිකරණයට අපි ගිහිල්ලා මේ රටේ කියන මේ අධිකරණ අමාත්‍යතුමා ඉන්නවා. උත්තරීතර අධිකරණේ අපි විමසනවා මේක කෝකද හරි කෝකද වැරදි කියන එක. විශේෂයෙන්ම අර පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත එක්කෙනාගේ ප්‍රශ්නේ ඉඳලා ඊළඟට මේක ඇතුලේ සිද්ධ වෙච්ච ඡන්ද විමසේ කරනවා විදලා මේ සියලු දේ සම්බන්ධව අධිකරණේ අපි විශේෂයෙන්ම මේකට විනිශ්චයට භාජනය කරන වැඩසටහනට අපි සාධාරණ බලාපොරොත්තු වෙනවා. මේ රටේ සාධාරණ වෙනින් තමුන්නාසල සියදෙන පෙනී හිටනවා නම් තමුන්නාසලත් ඒක වෙනින් පෙනී හිටින්.
ඔබතුමාට තව විනාඩි 9ක් කාලයක් ලැබී තියෙනවා විපක්ෂේ.
විනාඩි 9ක් දුන්නාද? හරි. එහෙමනම් විශේෂයෙන් මතක් මේක කියන්නේ වෙන කාරණා නිසා නෙමෙයි. දැන් දිගින් දිගටම තමුන්නාසල අර මං කිව්වේ කොළොන්නාවේ ඡන්ද දීපුවම ඒ මන්ත්‍රීවරයා හොරෙන් ඩීල් එකකට ඡන්ද දුන්නාම තමුන්නාසලට යාව පොලිස් ආරක්ෂාව පොලිස් ජීප් එකයි පොලිස් බයික් එකත් එක්ක ගෙදරට යවන. එතකොට අපේ ඒ කල්පිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයාව පොලිසියට අරගෙන ගිහිල්ලා තියාගෙන රැලි එනකන් තියාගෙන ඊට පස්සේ උදේ අධිකරණයට දාලා අප ලැබුණාට පස්සේ ඒ මන්ත්‍රීවරයා තනියම කිලෝමීටර් 40 ගානක් එනවා කල්පිටිය ප්‍රාදේශ සභාව දක්වා ඡන්ද දෙන්න. හැබැයි එච්චර වෙලත් එච්චර තමුන්නාසල අසාධාරණ විදියට එයාව හිර කරගෙන ඉඳලා ඇතුළට ගෙනාවත් ඡන්ද දාන්න දෙන්නේ පිනිපිනි ඡන්ද නතර කරනවා. පිනිපිනි ඡන්ද නතර කරනවා. එතකොට මතක තියාගන්න මේ ඩීල් එකේ එක කොටසක් ඒක. එක්කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. රාජ ඡන්ද තියෙනවා. මේ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එසා මතක තියාන්න මේව රටේ සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. එසා මේ එක පැත්තකින් ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම රටේ හැම කෙනෙක්ම ප්‍රශ්න ඇති කරගෙන තියෙන ඡන්ද ක්‍රමයක්. එයා සමානවම ඒ ඡන්ද ක්‍රමයට පරිබාහිරව අද ඒ විශේෂයෙන්ම සභාපති උපසභාපති තෝරගන්න වැඩසටහනේදී හැම තැනකම අද මේ වෙනකොට මේ රටේ තියෙන නීතිය අර හෘද සාක්ෂිය කියන එක, අර විශ්වාසය කියන එක, ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය මේ සියල්ලම විනාශ වෙන විදිහට විතරක් නෙවෙයි අන්න හදනවා නැවත වතාවක් දේශපාලන ජරාජීර්ණ දේශපාලන ක්‍රමවේදයක්, ඩීල් දේශපාලන ක්‍රමවේදයක් හදනවා. ඒක හදන්න තමුන්නාසලා තමයි ඒකට මූලික වෙලා තියෙන්නේ. තමුන්නාසල රට වෙනස් කරනවා කියනවා, අර විදිහට කරනවා කියනවා, අරය වත්තඩංගුවට ගන්නවා, මේ දේවල් කරනවා කියනවා, සුද්ධ කරනවා කියලා කියනවා. හැබැයි සුද්ධ කරනවා කියලා තමුන්නාසලම ගිහිල්ලා ඒකෙම පහරලා කියනවා මේක සම්පූර්ණයෙන්ම මේ සුද්ධ කළා තමයි තියෙන්නේ. හැබැයි තමුන්නාසල වෙනම පහරලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. ඒස අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් කරුණා කරලා ඉදිරි කාලයේවත් මේ වැඩ කටයුතු කරද්දී තමුන්නාසල හොඳට මතකත්ව තබා ගත යුතුයි. මේ හැමතැනකදීම අපි දැක්කා ඒක කුරුණෑගලදී සිද්ධ වුණා. ඒක දැන් නූරෙලි කතාව කියද්දි ලැජ්ජ නැතුව කියන්න එපා. ඕගොල්ලෝ සභාවක් පිහිටවනවා නම් කවුරු හරි අරගෙන පිහිටවනවා නම් ලැජ්ජ නැතුව ඒ ගැන කතා කරන්න යන්නත් එපා. ඕගොල්ලන් ලැජ්ජයි ඒක. මොකද ඕගොල්ලෝ ඉස්ලාම මෙතන දිනලා නැහැ. මෙතන ගන්න කාවද? ඕගොල්ලෝ ගන්න කෙනා කියනවාද මේ අපි ගත්තේ හොඳ සුද්ධවන්තයෙක් ගත්තේ, හොඳ වැඩකාරයෙක් ගත්තේ, පිරිසුදු මිනිහෙක් ගත්තේ, පිරිසුදු කාන්තාවක් අපි අරගත්තේ මේ සිල් දෙය හරි කියලා. අනිත් ගන්න ක්‍රමේ රහස් ඡන්ද ක්‍රමේ ඒක සකස් කරන්නේ කොහමද? ඒ වැඩ පිළිවෙල බලන්න කියලා දෙන්න ඔක හැම කෙනෙකුටම කොහොමද කරන්න කියන එක. නිසා මතක තබාගන්න තමුන්නාසලා මේ වෙනකොට විශාල වශයෙන් කලලක් ඇති කරගෙන ඉවරයි. ඒ නිසා අපි විශේෂයෙන්ම තමුන්නාසලාගෙන් ඉල්ලනවා මේ හැම කරලා තියෙන වැරදි විදියට කරලා තියෙන හැම ඡන්දයක් ගැනම අධිකරණ අමාත්‍යතුමා මේ සම්බන්ධව වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. මේ ගැන නිවැරදි නීති ක්‍රමවේද සම්බන්ධ විතරක් නෙවෙයි මේ කරපු ආකාරය සම්බන්ධව නැවත විමර්ශනය කරන්න වැඩසටහනක් මේ පාර්ලිමේන්තුව තුලත් ඉදිරි කාලයේදී අපිට අවශ්‍යයි. යම් ක්‍රමවේදයකට පාර්ලිමේන්තුවත් විමසන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට යම්කිසි කමිටුවක් දාලා විමසන්න අවශ්‍යයි මේ ක්‍රමවේදයේ හරිද වැරදිද කියලා. මොකද පළාත් පාලන ඒ රෙගුලාසි එහෙම නැත්නම් පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධව තිබිච්ච පනත් ඒ නීති රෙගුලාසි ඒ වගේම ඒ වෙලාවේ ඉදිරිපත් කරලා තියෙන මාර්ග උපදේශ මේවා එක එක්කෙනාට එක්කෙනාට ඕන විදිහට සලකන්න බෑ. අපි දැක්ක කඩු ගන්නාවේ ඉතාමත්ම විනිවිදභාවයෙන් යුතුව අන්න හෘද සාක්ෂිය ගැන කතා කරනවා නම් අන්න හෘද සාක්ෂිය ගැන කතා කරනවා. මොකද එක් එක් මන්ත්‍රීවරයව ගෙනල්ලා එක් එක් මන්ත්‍රීවරයාගේ එක් එක් නාය නමින් නමට ඇහැව්වා විවෘතද රාස්ස කියන එක. ඒක තමයි ක්‍රමය. මොකද්ද මේ ක්‍රමය? එතකොට ඒ එදා එතන එක නීතියක්, ඒ කඩු ගන්නාව එක නීතියක්, කොළඹ තව නීතියක්, කල්පිටියේ තව නීතියක්, තවත් තැනක තව නීතියක්. මේ රටේ නීති 10ක් විතර තියෙනවද? මේ මේ ඡන්දවලට විතරක්. ඒසම මතක තියාගන්න මේ 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 දූෂිත ක්‍රමවේදේ තමුන්නාසල නැති කරේ නැත්නම් තමුන්නාසලගේ ජයග්‍රහණේ වැඩක් නෑ. ඊළඟ තමුන්නාසල බලය අරගෙන මොනවද කරන්න හදන්නේ? තමුනාසල වැඩ කටයුතු කරන සම්බන්ධව, තමුනාසල කරන වැඩ පිළිවෙල සම්බන්ධව තමුනාසල හිතනවා නම් මහා උජාරුවෙන් කෑගලා මේ වැඩ කටයුතු කරන්න එහෙම වැඩ කරන්න බෑ. ඒ ක්‍රමවේදෙත් පෙන්වන්න වැඩ කරන ක්‍රමවේදෙ සම්බන්ධව. ඒසා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන තමුනාසල රාජ්‍ය සේවය සම්බන්ධව අපි දැක්ක බොහෝ වෙලාවට රාජ්‍ය සේවකයා ගැන තමුනාසල බරපතල විදිහට ඇඟිල්ල දික් කරලා කතා කරන හැම තැනකම. ඒසා ඇඟිල්ල දික් කරලා කතා කරන හැම තැනකදීම මතක තියාගන්න හොඳ රාජ්‍ය සේවකයෝ ඉන්නවා මේකේ. මේ රට හදපු අදටත් හදන ආයතන බොහෝ වෙලාවට ඉස්සරහට ගෙනියන රටේ නීති පිළිබඳින හෘද සාක්ෂියට එකඟ වැඩ කරන ඉතාමත්ම කීර්තිමත් රාජ්‍ය සේවයක් තියෙනවා අපිට. ඒ රාජ්‍ය සේවය ආස්තේ තමයි ඔය වගේ කළු පැල්ලන් තියෙන ඩීල් වලට සම්බන්ධ වෙන රාජ්‍ය සේවය ඉන්නේ. ඒ නිසා ඒක බරපතල වරදක්. අන්න තමුන්නාසලා හැමදාම කියනවනම් ජනාධිපතිතුමා හැමදාම කියනවනම් නම් කරලා කියනවනේ රාජ්‍ය සේවයේ මෙන්න මේ ආයතන ටිකත් කියලා කිව්වා. මෙන්න මේ ආයතන වල මේ අය ඉන්න මේ අය ඉන්නවා එයයි හිරේ දැම්ම කියලා මතක තියාගන්න. මේ සම්බන්ධවත් තීන්දුව තියන්න අරගන්න ඕනේ එහෙනම් රාජ්‍ය සේවයේ. මොකද අනිත් රාජ්‍ය සේවකයාට රාජ්‍ය ඉතාමත්ම කීර්තිමත් විදිහට වැඩ කරන රාජ්‍ය සේවකයාට විශාල කැලලක් මේක. මේ කැලල තියෙන්න හොඳ නෑ මේ රටේ. මේ රට නිවැරදි කරනවා නම් රැඩිකල් වෙනසකට ගන්නවා නම් මේ රටේ හැමදේම සාධාරණ කරන්න සූදානම් වෙනවා නම් අන්නේ වැඩසටහන ඉතාමත් නිවැරදිව කරන්න කියලා තමයි ආශිර්වාද ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂ මතක් කරන්න ඕන
තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
අවසාන වශයෙන් අපි දන්නවා මැද පෙරදිග ජීවත් වෙන මැද පෙරදිග ගිහිලා රැකියා ගන්න අපේ අහිංසක කාන්තාව ඉන්නවා. අම්මලා නංගිලා අක්කලා වෙන්න පුළුවන්. මෙයට තියෙන බරපතල ප්‍රශ්න වැටු සම්බන්ධව ප්‍රශ්න තියෙනවා, හිරිහැර සම්බන්ධව ප්‍රශ්න තියෙනවා, දීමනා සම්බන්ධව ප්‍රශ්න තියෙනවා, පහසුකම් සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමුන්ගේ ආගමික ක්‍රමේ සමාජීය ක්‍රමේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. එහෙනම් මේ නීතිය හදනකොට එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම අධිකරණ සම්බන්ධ වැඩපිළිවෙල සකස් කරනකොට අපි ඉල්ලනවා තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන ඒ රටවල් ටිකක් සම්බන්ධීකරණය කරමින් යම් කිසි වැඩසටහනක් හදන්න. ඒ විශේෂයෙන්ම ගුරු සේවයේ යෙදෙන අපි අහිංසක කාන්තාවගේ වැටුප නිවැරදිව අරගන්න. අවුරුදු දෙකක් ගියාට පස්සේ නිවාඩු නිවැරදි ආකාරයෙන් ලබා ගන්න. ආපසු වෙන ගුවන් ප්‍රවේශ පත්‍රය හරියට ලබා ගන්න වැඩසටහන හදන්න. ඒ විතරක් නෙමෙයි වැටුප් නොදී ඉන්න අයට දඬුවම් දෙන වැඩසටහනක් හදන ඒ නීතිමය පියවරුත් මේකට එකතු කරන්න කියලා ඉන්නවා. මොකද අපි විදේශවල කරන නඩු තීන්දුව මෙහෙට බාර ගන්නවා සමානවම අපේ ගිහිල්ලා ඒ රටේ ජීවත් වෙද්දී එයට ඒ රටවල සිද්ධ වෙන වැරදි සම්බන්ධව තීන්දුව තීරණ අරගද්දී අන්නේ තීන්දුව තීරණ වලට වැදගත් වැඩපිළිවෙලක් අලුත් යෝජනා ටිකක් තමුන්නාසලා අර රැඩිකල් වෙනසත් එක්ක එකතු කරන්න කියලා ඉල්ලා සිටින්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා.